කාරක සභාව වාර්තා පිළිගැන්වීම අධ්‍යාපන කටයුතු වෙන අමාත්‍යාංශයෙන් කාරක සභාව
අරු කතානායකතුමනි අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට යොමු කරන ලද 2017 සහ 18 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා පාලි හා බෞද්ධ අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනයේ කැලණි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ජාතික පුස්තකාලය හා විඥාපන විද්‍යා ආයතනයේ කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ජෛව රසායන අණුක ජෛව වේද හා ජෛව තාක්ෂණ ආයතනයේ කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපන සඳහා ජාතික මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2019 වර්ෂ සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කැලණි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ කෘෂි තාක්ෂණික හා ග්‍රාමී විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2017 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නවනිපැම්කරුවන්ගේ කොකුමසමේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා ජෛව රසායන අණුක ජෛව වේද හා ජෛව තාක්ෂණ ආයතනයේ කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2018-19 සහ 20 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නවනිපැම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව 2017 සහ 18 වර්ෂ සඳහා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව 2018 වර්ෂ සඳහා ජාතික පරීක්ෂණ සභාවේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2020 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 42 වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා රෝණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන 2020 වර්ෂ සඳහා ගම්පහ වික්‍රමාරච්ච ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂ සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂ සඳහා යාපන විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් 2018 වර්ෂ සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ වාර්ෂික වාර්තාව 2016-17 සහ 18 වර්ෂ සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා 2020 වර්ෂ සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් වාර්තාව 2020 වර්ෂ සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව 2016 සහ 17 වර්ෂ සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2012-13-14-15-16 සහ 17 වර්ෂ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වාර්ෂික වාර්තා 2015-16-17 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා සහ 2020 වර්ෂ සඳහා වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යායතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
නාගරික සංවර්ධන නිවාස කටයුතු අමාත්‍යතුමා.
කරු කතානායකතුමනි, 2017 වර්ෂ සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂ සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂ සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව, 2015 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2016 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරීගේ වාර්ෂික වාර්තාව මෙම වාර්තා උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද වාර්තා කරු කතානායකතුමනි ඒ සම්බන්ධව එක් වාර්තා සභා වාර්තා මම ඉදිරිපත් කරනවා
සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශකාර
කරකතානායකතුමනි 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාල සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂය සඳහා දුම්කලහ මධ්‍යස්ථාන පිළිබඳ ජාතික අධිකාරිය වාර්ෂික වාර්තාව 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2016 වර්ෂය සඳහා ජාතික ඖෂධ නියාමක අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් මුඛ්‍ය කාරක සභා වාර්තාවන් ඉදිරිපත් කරමි.
නාගරික සංවර්ධන කටයුතු පිළිබඳව
නාගරික සංවර්ධන නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2019 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් 2020 වර්ෂය සඳහා සාධිපත්‍ය කල්පනාකරන අධිකාරී වාර්ෂික වාර්තාව 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිනුම් සහ 2019 වර්ෂය සඳහා සමුද්‍රීය පරීක්ෂණ පරිසර ආරක්ෂණ අධිකාරී වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් ඒකී කාරක සභා වාර්තාව මම ඉදිරිපත් කරමි.
මුදල් හා ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශික සභාවේ කාරක වාර්තාව
කතානායකතුමනි මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට යොමු කරන ලද 2017, 2018 සහ 2019 වර්ෂ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තා 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණයරක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණයරක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණයරක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2018 වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව 2018 සහ 2019 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තා 2020 වර්ෂය සඳහා ජාතික ඉදිරිකිරීම් බැංකුවේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂය සඳහා ජාතික ඉදිරිකිරීම් බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව 2018 වර්ෂය සඳහා රාජ්‍ය උගස් ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව 2018 වර්ෂය සඳහා ලෝහාරාරයා ණය අරමුදලේ වාර්ෂික වාර්තාව 2018 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂය සඳහා සංවර්ධ ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා සංවර්ධ ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂය සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2018 සහ 2019 වර්ෂ සඳහා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තා 2020 වර්ෂය සඳහා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2015, 2016, 2017 සහ 2018 වර්ෂ සඳහා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තා සහ 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා සම්බන්ධ වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ශ්‍රී මහජන වෙත්සම් පිළිගැනීමේ විදුලි වික්‍රමනායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, හෝමගම හබරකඩ සම්පකාර මාවත අංක 386 5-1 දරණ ස්ථානයේ පදිංචි RADT රූපසිංහ මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්න.
නීතිඥ මధుර විතානගේ මැතිතුමා. මధుර විතානගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, වියගම 5 අංක 2-1 ධර්ම ස්ථානයේ පදිංචි SRNDH කුමාරසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. ස්ථාවර නියෝග 27/2 ඇත්තේ ප්‍රශ්නයේ සජිත් ප්‍රේමදාස මහත්තුමා. ඉන්න මේක ඉවරලා අමතුමාගේ මේක පක්ෂ නායකතුමාගේ ප්‍රශ්න ගොනුනම් දැන්
කිටප් දෙකට
හරි ඔබතුමාගේ 27/2 ඇරදී ප්‍රශ්නේ හා ඔය තුමාට ඔබතුමා ඉවර කරාට පස්සේ ගන්න කියන්නේ
ආ ඕකේ
ගරු කථානායකතුමනි ඉදිකිරීම් කර්මාන්තය මෙරට දළ දේශය නිෂ්පාදිතයට දළ වශයෙන් 7% දායකත්වයක් දක්වනු ලබනවා. කෙසේ නමුත් මෙම ආණ්ඩුව විසින් නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැඩි ලෙස කඩා වැටීමකට ලක් වුණා. මේ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලුණු 111,000 ආසන්න පිරිසක් ඍජු සහ වක්‍ර එවගේම ඔවුන්ගෙන් යැපෙන 144ක පමණ ජනතාවක් ඒ යැපෙන්නන්ටද අදටත් මුහුණ දීමට සිදු ඇත්තේ ඉතා අසීරු පීඩනීය සෝචනීය තත්ත්වයකට. මේ සම්බන්ධයෙන් 2022 6 මාසේ 7 දිනේදී මම ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඊට අමතරව 2021 3 මාසේ 24 දින ටයිල් ආනයනකරුවන් මුහුණ දෙන්න ලබන ගැටලු සම්බන්ධයෙන්ද ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජනතාව මුහුණ දෙන ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න මේ සභාවේ අවධානය යොමු කරා. කිසිදු සහනයක් ලැබිලා නැහැ ගරු කථානායකතුමනි. සිදුවෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයේ පාර්ශ්වකරුවන් වටේ යවන එක තමයි කරන්නේ. මේ ඒගොල්ල වටේ ගිහිලා දැන් කරකැවිලා හැදිලා තියෙනවා. මේ පවතින ආණ්ඩුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු වලට සාධනීය විසඳුම් ලබා දෙන්නට මෙතෙක් අපොහොසත් වෙලා තිබෙනවා. එනිසා ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට මම ප්‍රශ්න ඉදිරිපත් කරන මේ අවස්ථාවේ ගොඩනැගිලි ද්‍රව්‍යවල හිඟය අධික මිල ඉහළ යෑම හා ප්‍රවාහන වියදම් ශීඝ්‍ර ලෙස ඉහළ යෑම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දරුණු පසුබෑමකට ලක්ව තිබෙනවා. මෙම කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ලක් වී තිබෙන මොහොතක ඒ වළක්වාලීමට බිඳ වැටීම වළක්වාලීමට රජය හඳුනාගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ඒ සඳහා රජය සතු සැලසුම් කවරේද යන්න මේ සභාවට ඒ වගේම රටට ඉදිරිපත් කරන්නේ. පහුගිය කාලය තුල රජය වෙනුවෙන් ඉටු කළ කොන්ත්‍රාත් කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 195ක් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට තිබෙනවා. මේ බිල්ස් ඉදිරිපත් කරපු ඒවා වැඩ කරපු ඒවට තවත් බිලියන ගණනාවක් ලැබෙන්න තියෙනවා. විශේෂයෙන්ම මම අහන්න කැමති මේ බිලියන 195ක මුදල මෙවර අයවැය තුලින් මෙම හිඟ මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබෙනවද? අපිට පැහැදිලි උත්තරයක් ඕනේ මේකට. නොයසේ නම් ඒ සඳහා රජයේ සතු වැඩපිළිවෙල කුමක්? එමෙන්ම කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමේදී රජය සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය නොකරන බවත් භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීමෙන් අනතුරුව ඇතැම් දේශපාලන බලපෑම් මත යම් පිරිසකකට ප්‍රථමයෙන්ම ගෙවීම සිදු කරන බවට චෝදනා එල්ල වෙනවා. දැන් ගරු කථානායකතුමනි බිලියන 195ක ගෙවීම් කරන්න තියෙනවා. රජයේ මාසෙකට ඔය බිලියන 5ක් වගේ සොච්චම් මුදලක් ලබා දෙනවා මේක ගෙවීම් කියලා. හැබැයි ඒව ලබා දීමේදීත් නිසි ක්‍රමවත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විනිවිද භාවෙන් යුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමාද වූ ගෙවීම් සිදු කිරීමේදී අනුගමනය කරන නිශ්චිත ක්‍රමවේදයක් පවතීද? නොයසේ නම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට රජයට නොහැකිද? බොහෝ විට එක් ආණ්ඩුවක් සමයේ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති ඊළඟ ආණ්ඩුව බලයට පත් වූ පසු අතරමඟ නවතා දැමීම මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. බොහෝ තාක්ෂණික අගයීම් වලින් පසු ආරම්භ කරන මෙවන් මහා පරිමාණ රාජ්‍ය ආයෝජන ආණ්ඩු මාරු වීම නිසා වෙනස් වීම තුළින් අතිවිශාල සම්පත් නාස්තියක් සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් අපි නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. එහෙම එකක් සකස් කළ නොහැකිද? ඒ සඳහා රජයේ සතු වැඩ පිළිවෙල කුමක්ද? රජයේ තීරණය අනුව රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් මේ වන විටත් මුළුමනින්ම නතර කර තිබෙනවා. එසේම යෙදවුම් වල අධික පිරිවැය සහ ඉදිකිරීම් ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පෞද්ගලික අංශයේද තම ව්‍යාපෘති නතර කොට තිබෙනවා. දැනට සිදු කරමින් පවතින සීමිත ව්‍යාපෘති සංඛ්‍යාවද නුදුරු අනාගතයේදී අවසන් වෙනවා. ගරු කථානායකතුමනි, ලබන අවුරුද්දේ මැයි ජූනි වෙනකොට මේ කරගෙන යන ඉදිකිරීම් වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වෙනවා. මහා ඛේද වාචකයක් නිර්මාණය වෙනවා. එම තත්ත්වය හමුවේ මෙම ශේෂ්ත්‍රයේ රැකියාවල නියුතු සේවකී බහුතරයකට සිය ජීවනෝපාය අහිමිීමේ අවදානමක් මතුවෙනවා. දැනටමත් ගරු කථානායකතුමනි, පෙදරේරු කර්මාන්තේ ඉන්න ජනතාව, වඩු කර්මාන්තය, ඉංජිනේරු ශේෂ්ත්‍රය, ඉදිකිරීම් ක්‍රියාවලියට සම්බන්ධ බොහෝ ශේෂ්ත්‍රවල බොහෝ දෙනා අද රැකියා අහිමි වෙලා සම්පූර්ණ මනාත භාවයට ලක් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ. එසේනම් මේ සඳහා රජය විසින් ගෙන ඇති පියවර කවරේ? විදේශ රටවල ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ රැකියා අවස්ථා රසක් පවතින අතර එම විදේශ රැකියා සඳහා විදේශගත වීමටද විශාල පිරිසක් බලාපොරොත්තු සහිතව ඉන්න බව නොරහසයි. නමුත් බොහෝ ශ්‍රමිකින්ට සිය වෘත්තීය සුදුසුකම් සහතික කර ගැනීමේ ගැටලුව නිසා විදේශ විනිමය ඉපීමට ඇති අවස්ථාද හිමි තිබෙනවා. දැන් ඔබතුමා දන්නවා ගරු කථානායකතුමනි, ඔවුන්ට වෘත්තීය ප්‍රායෝගික පුහුණු සහතිකයක් ට්‍රේඩ් සර්ටිෆිකේට් එකක් ලබා ගැනීමට ඇත්ත වශයෙන්ම හරියාකාර පහසුකමක් නැහැ. ඒ සඳහා රජයේ පහසුකම් සලසන්නේද? ඒ සඳහා ගෙන ඇති පීවර කවරේද? අනික් කාරණාව තමයි ගරු කථානායකතුමනි, ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අදාළව විශ්වවිද්‍යාල රාශියක විවිධ පාඨමාලා ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ අයට තියෙනවා ප්‍රායෝගිකව වැඩබිමට ගිහිල්ලා ලබාගත යුතු අත්දැකීම් රාශියක්. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කඩා වැටීම තුළ විශ්වවිද්‍යාල ශේෂ්ත්‍රයේ ඒ සියලුම පාඨමාලා හදාරන සිසු දූ දරුවන්ට මේ ඉදිකිරීම් කර්මාන්තයේ ක්‍රියාත්මක නොවන නිසා ඒ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. ඒ සඳහා ගන්නා පීවර කවරේද? උපාධි හා අනෙකුත් වෘත්තීය පාඨමාලා හදාරා ප්‍රායෝගික පුහුණු සඳහා ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් වාර්ෂික 20,000ක් පමණ මේ ශේෂ්ත්‍රයට ප්‍රවේශ වෙනවා. ශේෂ්ත්‍රයේ බිඳවැටීමක් සමග පුහුණුලාභීන්ට සිය පුහුණු අවශ්‍යතා අහිමිවීම වෙනුවෙන් ලබා දිය හැකි විසඳුම් රජයේ හඳුනාගෙන තිබේද? ඒ කවරේද? ඒ වගේම ගරු කථානායකතුමනි, මම මතු කරන්න කැමති ගරු විෂය භාර අමාත්‍යතුමාට මේ ශේෂ්ත්‍රයේ වර්කින් කැපිටල් වල ප්‍රාග්ධන සමාවෙන්න කාරක ප්‍රාග්ධනේ බරපතල හිඟතාවයක් තිබෙනවා. මේ වර්කින් කැපිටල් ඌනතාවයට මොකද්ද රජයේ ගන්න පියවර? ඒ වගේම ගරු කථානායකතුමනි, අපිට අහන්නට ලැබෙනවා විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ආධාරක ආයතන අපේ රටට මෙච්චර මුදලක් දුන්නා සෝෂල් ප්‍රොටෙක්ෂන් වලට, සමාජ ආරක්ෂණයට මෙච්චර දුන්නා බෙහෙත් හෙත් ගන්න, මෙච්චර ලබා දුන්නා තවත් සහන ලබා දෙන්නට. ඔව්, ඒක ඇත්ත. හැබැයි ගරු කථානායකතුමනි, ඒ ඔක්කොම රීපර්පස් ෆන්ඩ්ස්. ඒ කියන්නේ දැනට මේ රටේ ක්‍රියාත්මක වෙන ඔය ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ වගේ ව්‍යාපෘති වලට වෙන් කරපු සල්ලි, ඒ සල්ලිම රීපර්පස් කරනවා. එහෙම නැතු මේ ජාත්‍යන්තර ආයතන අලුතෙන් දෙනව නෙවේ. එතකොට මොකද වෙන්නේ? ඉදිකිරීම් කර්මාන්තයේ පාරවල් ඉදිකරන්න, පාලම් ඉදිකරන්න, ඔය විවිධ ඉදිකිරීම් කර්මාන්තයේ වෙනුවෙන් වෙන් කරපු සල්ලි ටික තමයි රීපර්පස් කියලා අනිත් ඒවට දෙන්නේ. එහෙම නෙවෙයි වෙන්න ඕන. Taman දක්ෂණං ADB එකෙන් W World Bank එකෙන් තවත් මූල්‍ය ආයතන වලින් මේ රටට දැනටමත් ලැබුණු සල්ලි ටික රීපර්පස් වෙනත් අරමුණකට මාරු කිරීම නෙවෙයි කරන්න ඕන. අලුතෙන් මුදල් ලබා ගන්න ඕන බෙහෙත් ගන්න, ආහාර පාන වලට, තෙල් වලට, ඒ වගේම සෝෂල් ප්‍රොටෙක්ෂන් සමාජ ආරක්ෂණයට. මෙන්න මේ ප්‍රශ්නේ පිළිබඳව මේ රජයේ අවධානය යොමු කරන්නට ඕන. රටට කිව්වට වැඩක් නැහැ බිලියන මෙච්චර හම්බුණා ADB එකෙන් අරගෙන මේකින් කියලා. ඒව ඔක්කොම අලුත් සල්ලි නෙවෙයි, රීපර්පස් ෆන්ඩ්ස්. තියෙන ව්‍යාපෘති නතර කරලා, විශේෂම ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ව්‍යාපෘති නතර කරලා ක්‍රියාත්මක කරන වැඩසටහන. අන්නේ නිසා ඒකට මොකද්ද ගන්න පියවර? ඊළඟ කාරණාව කරු අමාත්‍යතුමනි, එක පාරටම පොලි අනුපාතයේ ඉහළ ගියහම පොඩ්ඩක් ඔබතුමා හිතලා බලන්න. 9%, 10%, 11%, 12%ට ගත්තු ණය එක පාරටම පොලි අනුපාතයේ 30%ට යනවා. එතකොට අනිත් පැත්තෙන් ඉදිකිරීම් කර්මාන්තයක් කඩා වැටිලා. බිස්නස් නැහැ, ව්‍යාපෘති නැහැ, ප්‍රොජෙක්ට්ස් නැහැ. කොහොමද මේ මිනිස්සු පොලිය ගෙවන්නේ? කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ? අද 144කට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ විතරක් සහ මුලින්ම අනාථ වෙලා. මං අවසාන වශයෙන් මං ඇමතුමාට කියන්න කැමති, පහුගිය දවසක අපි ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ පාර්ශවකරුවන් ගණනාවක් හමු වුණා. ඔබතුමා දන්නවා හැම සඳුදා දවසකම අපේ තියෙනවා ප්‍රතිසංස්කරණ උදෙසා වූ සභාව, හැම අඟහරුවාදා දවසකම ජාතික සභාව. අපි මේ රටේ පොදුජන අරගලේ ඒ ශූරයින්ගේ වීරයින්ගේ යෝජනාවක් මත තමයි මේ විපක්ෂ නායක කාර්යාලය අපි මේක කරන්නේ. රැස්වීම් 32ක් පවත්වලා තියෙනවා. ඉතින් මේ කොන්ත්‍රාත්කාර සමාගම් ආපු වෙලාවේ අපෙන් ඉල්ලීමක් කරා, අපිට ඍජුව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා හෙඩ්, එහෙමත් නැත්නම් නේවාසික ප්‍රධානියා හමු වෙන්න අවස්ථාව ලබා දෙන්නයි කියලා අපි ආරාධනා කරා. ADB එකේ ප්‍රධානියාව විපක්ෂ නායක කාර්යාලයට, ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ පාර්ශවකරුවන් ආවා. අපි පුළුවන් තරම් උත්සාහ කර අපි කෙලින්ම කිව්වා ආණ්ඩුවක් විපක්ෂයක් කියලා දෙයක් නැහැ, අපි ඔක්කොම එකතු වෙලා මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ 144ක් පෝෂණය වෙන ශේෂ්ත්‍රයට අපි ශක්තිය දෙන්න ඕනේ කියලා අපි ADB එකට කිව්වා කෙලින්ම. ඔය වෙන වෙන දේවල් කරලා හරියන්නේ නැහැ, මේකට උදව් කරන්න කියලා. අන්න ඒ නිසා මම ඒ කාරණාවත් කියමින් මම තව කරුණු තුනක් ඉදිරිපත් කරනවා අපේ ගරු ඇමතුමාගේ අවසරය මත. මොකද මේක ඉදිකිරීම් ශේෂ්ත්‍රයට බලපාන දෙයක්. ඉදිකිරීම් ශේෂ්ත්‍රයෙන් ඉල්ලීමක් කරනවා. දැන් construction sector එකේ outstanding dues වලට payments ගවන්න බැරි වෙනකොට ඒගොල්ලෝ කියනවා ඒක securitize කරන්න කියලා. හරි, ඒක මේ bonds වලට පරිවර්තනය කරන්නයි කියලා. එතකොට ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ පාර්ශවකරුවන් කියනවා අර දෙපැත්තකින් වදින පහර ඒ අයට නැති වෙනවායි කියලා. ඒ නිසා ඒ සඳහා ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න. ඒ වගේම දැන් මේ construction sector එක කරනවානේ ඉදිකිරීම් ව්‍යාපෘති government of ශ්‍රී ලංකා එක වෙනුවෙන්. ඒව හැබැයි බැලන්ස් ෂීට් එකේ නැහැ. නමුත් අර ණයට ගත්තු කාරක ප්‍රාග්ධනයේ වර්කින් කැපිටල් එක, ඒක තියෙනවා බැලන්ස් ෂීට් එකේ liability එකක් හැටියට. එතකොට government එක contractorsලට නොගෙවනකොට ඒගොල්ලන්ට charge එකක් එනවා 30%ක පමණ ප්‍රමාණයක් working capital එක. So that is crippling the industry. සම්පූර්ණම industry එක විනාශයි. ඒක පිළිබඳවත් මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. මේ financial instrument එකක් තියෙනවා regulatory forbearance කියලා. ඕන වැඩිපුර විස්තර මම ඔබතුමාට ලබා දෙන්නම්. ඒ කියන්නේ කොන්ත්‍රාත්කාරයෙකුට අමාරුකමක් තියෙනවා නම් මේ රජයේ නොගැලවීම තුළ, මොකද රජයේ බංකොලොත් නිසා, රට බංකොලොත් නිසා ඒක රීඩිෆයින් කරන්න. එතකොට ඒ රීඩිෆයින් කරාම ඒක නොන් පර්ෆෝමින් ලෝන් එකක් හැටියට රිෆ්ලෙක්ට් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව පිළිබඳව රෙගුලටරි ෆෝබෙරන්ස් කියන ඒ පොලිසි ඉන්ස්ට්‍රුමන්ට් එක ඔබතුමන්ලා මහබැංකුවත් එක්ක කතා කරලා ඒ වගේම ට්‍රෙෂරි එකත් එක්ක කතා කරලා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම අවසාන කාරණාව ඉල්ලීමක් තියෙනවා කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකෙන් ඉදිකිරීම් ශේෂ්ත්‍රයෙන් මේ අර ඇඩ් හොක් එක පාරටම කන්ස්ට්‍රක්ෂන් නතර කරන්න එපයි කියලා. මොකද මේ මේ යම් කිසි මෙකනිසම් එකක් තුළ මේ ඉදිරි වසර දෙක තුළ යම් කිසි විදිහකට මේ රටේ ජාතික සංවර්ධන ඉලක්කයන් සම්පූර්ණ කරන ව්‍යාපෘති වලට ප්‍රමුඛතාවයක් ලබා දීලා ප්‍රයෝරිටයිස් කරලා ඒ වගේ වැඩපිළිවෙලකට යන්නේ කියලා මම ගරු කතානායකතුමනි මම නැවතත් කියන්න කැමතියි. මේ රජය මෙහෙම තියෙන ආර්ථිකය අඩු කරලා කුඩා කරලා සංකෝචනය කරලා කොන්ට්‍රැක්ට් කරලා මේ රටේ බංකොලොත් භාවයෙන් මිදෙන්නට හදන ඒ ඒ ඒ තනි ව්‍යාපෘතිය තුළ ඇත්ත වශයෙන්ම දස ලක්ෂ ගණනකගේ ජන ජීවිත අද විනාශයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මිනිස්සු දැන් අපිට ඔය QR කෝඩ් අර කෝඩ් මේ කෝඩ් දාලා අපිට පෙන්වන්න පුළුවන් ආටිෆිෂලි that there is a comfort zone කියලා. ආ දැන් දැන් පහසුකම් කලාපයක ජනතාව ඉන්නවා කියලා. හැබැයි හොඳට මතක තියාගන්න මේ අලු යට ගිනි අලු යට ගිනි මේක කොයි වෙලාවෙ පිපිරෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ මේ මේක හිතාමතාම ආර්ථික සංකෝචනයේ ආර්ථිකයේ කුඩා කිරීම මං ඉල්ලීමක් කරනවා. කරුණා කරලා රටට growth strategy එකකුත් පටන් ගන්න export oriented growth strategy එකක් අත්‍යවශ්‍යමයි. මේ ආර්ථිකයේ කුඩා කරනවයි කියන ප්‍රතිපත්තිය පමණක් ක්‍රියාත්මක කිරීම තුළින් දැන් ඉදිකිරීම් කර්මාන්තය ලබන මැයි ජූනි වෙනකොට පොඩ්ඩක් බලන් ඉන්න මහා ඛේදවාචකයකට මුහුණ දෙනවා. ස්තුතියි.
ගරු කතානායකතුමනි 27-2 යටතේ ඉදිරිපත් කරපු ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් මම මතක් කරන්න ඕනි මොකද එතුමා උත්සාහ ගන්නවා හැමතිස්සම මේ ආණ්ඩුව මේ රට බංකොලොත් කරා කියන කාරණාව ඉදිරිපත් කරන්න. මෙතුමා අවුරුදු ගානක් මේ පාර්ලිමේන්තුවේ හිටියා. මෙතුමාගේ පියත් අවුරුදු ගානක් මේ පාර්ලිමේන්තුවේ හිටියා. ඒතරන්නේ මේ රටේ ජනාධිපතිවරයෙක් හැටියටත් කටයුතු කරා. අවුරුදු 30ක් මේ රටේ යුද්ධයක් තිබ්බා. ජනතා විමුක්ති පෙරමුණ දෙපාරක් මේ රට ගිනි තිබ්බා. කොරෝනා වසංගතය නිසා රටේ ආර්ථිකයට ඒක බලපෑවා. කොරෝනා වසංගතය ලෝකාර්ථිකයට බලපෑවා. රුසියානු යුක්‍රේන් යුද්ධය අද ලෝකාර්ථිකයට බලපාලා තියෙනවා. මේ වගේ ලෝක ආර්ථික අවපාතිකුත් ලෝක බැංකුව අතුරු දන්තර මූල ආයතනය කියලා තියෙද්දි අපේ රටේ විතරක් මේ වෙලා වුණා කියලා කියන්න පුළුවන්කමක් නැහැ. මේක දීර්ඝ කාලයක් තිස්සේ හිටපු සියලුම දේශපාලන නායක දේශපාලනය කරපු මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු අය මේ රටේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාගේම සාමූහික වගකීමක් හැටියට තමයි දකින්න ඕනේ. ඒ නිසා මම මතක් කරේ ඒ කාරණාව ඔබතුමාලගේ පියා ඉදදි දැන් ඒ කාලේ කොටින්ට ආයුධ දුන්නයි කිව්වේ. එව්වත් මහජනතාවගේ මුදල් වලින් දීපුවා. එව්වා මේ අපි යුද්ධයක් කරනකොට අපේ රටේ දේශීය ආදායම යුද්ධයට වියදම් කරලා ගත්ත ණය වලින් තමයි අනිත් දේවල් කරේ. ඉතින් එව්වා ණයකවන් වෙනවා හැමෝම හැම කාලෙන් කාලෙට. මෙව්වා මේ අලුත් දේවල් නෙමෙයි. ඒ නිසා ඔබතුමා අහපු පළවෙනි කාරණාවේදී ඔබතුමා මේ දැන් හම්බෙනවයි කිව්වා ඔබතුමාලගේ විපක්ෂ කාර්යාලේ එදා වර්තමාන ජනාධිපතිතුමා අගමැතිවරයා හැටියට මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ අයගේ ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අපි සහභාගී වෙලා ඒ අයත් එක්ක සාකච්ඡාවක් කරලා පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි කරලා ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාව කතා කරා කරු කතානායකතුමනි. ඒ කතා කරලා ඒකට අවශ්‍ය පිළියම් යොදන්නත් කටයුතු කරා. අපි දන්නවා මේක එකපාරම හොඳම පැත්තට හැරෙන්නේ නැහැ කියන එක. මේක මේ අභියෝගය මේ මේ ආර්ථික අර්බුදයත් එක්ක ඇති අභියෝගය බාර ගන්න හැමෝම බයයි. බය වුණා මේක අරකට කරන්න බැරි වෙයි කියලා. අද ඔබතුමා කියන දෙයට මම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔබතුමා මේ කියන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තියෙන හින්දාම තමයි මේ අභියෝගය බාර ගන්නත් බය වුණේ. බාරගත් අවස්ථාවේ ඉඳන් අපි හැමෝම එකවෙලා මේ අවශ්‍ය දෙයට උදව් කරන්න තමයි අපි කටයුතු කළ යුතු වෙන්නේ. ඒ නිසා ඔබතුමා අහපු පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු පවතින ආර්ථික අර්බුදය තුළ ආනයන සීමා කිරීම නිසා ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන ද්‍රව්‍යවල හිඟයක් ඇතිවීම හා කෘතිම ලෙස මිල ඉහළ යාම නිසා එයට පිළිමයක් ලෙස රජය විසින් සීමා සහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් අමාත්‍ය මණ්ඩල හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සමගින් පෞද්ගලික ආනයනකරුවන් හරහා ඉදිකිරීම් ශ්‍රේෂ්ඨර අවශ්‍ය සිමෙන්ති හා ටයිල් ආනයන කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් ආනයන කරුවන් ලියාපදිංචි කර සිමෙන්තියා ටයිල් ගෙන්වීමට කටයුතු කර ඇත. මෙය මෙම වසර අවසන් වන තුරු ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලබන වසර 2023 දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී. කරු කතානායකතුමනි, අපි දන්නවා මේ පහුගිය කාලේ මේ ආනයනක සීමා කිරීමත් එක්ක ඉදිකිරීම ශේෂ්ඨයට අදාළ භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදු වෙන එක කුතුහල ලෙස වුණ දෙයක්. සිමෙන්ති කොට රුපියල් 4000ට ගියා. ඒ වගේ හිතන්න ඇති ගණන් වලට යන්න මේ ආනයන සීමා කිරීම නිසා සිද්ධ වුණා. ඒ නිසා තමයි එදා කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරලා සමහර ඉදිකිරීම ශේෂ්ඨයට අවශ්‍ය කරන ඒ ශේෂ්ඨයට දැන්ට ක්‍රියාත්මක වෙන ව්‍යාකෘති සඳහා මේ මිලදී ගැනීම කරන්න පහුගිය කාලේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මුදල් නාසියක් නොවන පරිදි කළ හැකි ගිවිසුම් ගත ව්‍යාකෘති ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් සීමාව තුළ උපයෝජනයට ලක්වන ලෙස කල්පනා කරන ලදී. ඒ සඳහා අරමුදල් ලබා ගැනීමේ හැකියාවක් අනුව සේවා යෝජකයන් අදාළ රේකී අමාත්‍යාංශය අවසරය ලබාගෙන භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පවතින වෙළඳපළ මිල ගණන් සහ අධියර වශයෙන් කඩිනමින් ව්‍යාකෘති නිම කිරීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීන්දුව 22.789/540/0.002 සභාගත කරනවා. මම ඒ කැබිනට් තීන්දුව ප්‍රකාරව කටයුතු කරලා තියෙනවා. කොන්ත්‍රාත්කරුවන් වෙත ඉදිරිපත් කර ඇති ඉදිකිරීම ව්‍යාකෘතියට ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වෙන පරිදි නිම කිරීමට හැකි ව්‍යාකෘති අවසන් කිරීමටත්, එසේ කළ නොහැකි ව්‍යාකෘති දෙපාර්ශ්වය එකතාවමත අවසන් කිරීමටත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තියෙනවා. මේ 2022/13 වෙනි කැබිනට් තීරණයක් අනුව ඒ කියන්නේ ගරු කතානායකතුමනි, සමහර ව්‍යාකෘති තියෙනවා කඩිනමින් අවසන් කරන්න වෙනවා. පාරක් බාගෙට හදලා අපිට ඒකේ ප්‍රයෝජනය ගන්න ඉතුරු ටික කරන්න ඕන අපි ඒක කරන්න කියලා තියෙනවා. ගොඩනැගිල්ලක් අවසාන අධියරේ යනවා නම් ඒ වගේ දේවල් අවසන් කරන්නත් අවසන් කරන්න බැරි ව්‍යාකෘති ඒ දෙපාර්ශ්ව සමග සාකච්ඡා කරලා එකගතාවයකට ඇවිල්ලා අවසන් කරන්නත් දෙපාර්ශ්වයම එකගතාව වෙන පැති කටයුතු කරන්න තීන්දුව කළා තියෙනවා. කොන්ත්‍රාත් කරුවන්හා මේ ශේෂ්‍ය නිලුවන් ඉදිකිරීම් ශිල්පීන් ආරක්ෂා කර ගැනීම උදෙසා සහන ලබා දීමට නියෝග ලබා දී ඇත. මිල උච්චාවනයේදී කොන්ත්‍රාත් කරුවන්ගේ ආරක්ෂා උදෙසා නියමිත ගෙවීම් ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් කොන්ත්‍රාත් කරුවන්ට සේවා දායක ආයතනවලට රජයේ නියාමන අධිකාරිය සීදා විසින් ලබා දී ඇති අතර එය මිල ගණන් යාවත්කාලීන කර නියමිත ආකාරයට ගෙවීම් සිදු කිරීම සඳහා මාකටින් බුලිටින් එක කොන්ත්‍රාත් කරුවන් සහයීමකට පත්වන ආකාරයට සකස් කර මාසික යාවත්කාලීන කරමින් නිකුත් කරනු ලැබේ. කොන්ත්‍රාත් කරුවන්ට සහ සේවා දායකයන්ට එකගිවි හැකි ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා චක්‍රලේඛ පිළියෙල කර අමාත්‍යාංශ මට්ටමින් ඉදිරිපත් කර ඇත. මේ වගේ අවස්ථාවකදී ගරු කතානායකතුමනි, සීදා ආයතනයට ලොකු වගකීමක් බරරුම් රාජකාරියක් පැවරෙනවා. මොකද ඉදිකිරීම් ශේෂ්ඨය යැපෙන්නේ මේ සීදා ආයතන නිසා. නිර්මිතයෙන් අවසන් කිරීමේ මිල උච්චාවන සිදුවන අවශ්‍යදායක තත්ත්වය මගහරවා ගැනීම සඳහා ඊට අදාළව ඇතුළත් කර තිබූ සීමාවන් ඉවත් කිරීමට හා කොන්ත්‍රාත් කාලයේ කොන්ත්‍රාත් වර්ගය සහ අවිනිශ්චිත වියදම් සඳහා වෙන් කිරීම නොසලකා වැඩ කොන්ත්‍රාත් කරුවන් සඳහා සීදම් සූත්‍ර මත පදනම් සියලු ව්‍යාකෘති සඳහා සත්‍ය මිල විචලනයන් ගෙවීමට සීදා නියෝග අනුව කටයුතු කිරීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතී. දෙවෙනි ප්‍රශ්නයට උත්තරේ, කොන්ත්‍රාත් කරුවන්ට මුදල් ගෙවීම සඳහා සාධාරණ ක්‍රමවේවා පාරදුෂී භාවයෙන් යුතුව සිදු කිරීම අවශ්‍ය බව අප රජයට වටාගෙන ඇත. ඒ සඳහා අප අමාත්‍යාංශ නියාමන අධිකාරිය වන සීඩ ආයතනය කොන්ත්‍රාත් කරුවන්ට හා සේවා දායකින්ට අන්තර්ජාලය ඔස්සේ නිර්මාණ කටයුතු හා අදාළ ගෙවීම් කටයුතු සිදු කරන ආකාරය පිළිවෙල ඉදිරිපත් වන රජයෙන් නියාමනය වන දත්ත පද්ධතියක් කරමින් පවතින අතර එයට සමගාමීව සීඩ අධිකාරියෙන් නිකුත් කරන QR කේතය සහිත නව හැඳුනුම් පතක් පාරදුෂ්‍ය බව ඉදිරිපත් කිරීමට අපරාජය දන්තපත් කටයුතු කරමින් පවතී. එය නුදුරු අනාගතයේදී අවසන් කිරීමට නියමිතව තියෙනවා ගරු කතානායකතුමනි. එතකොට ඒ QR කෝඩ් එක ගියහම ඒ කොන්ත්‍රාත් එක මොකද ඒ අදාළ දේවල් හා ඒ සඳහා කරන ගෙවීම් පිළිබඳව දෙපාර්ශ්වයට අවබෝධයක් ගන්න පුළුවන් විනිවිදභාවයෙන් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න මේ වෙනකොටත් කටයුතු කරලා තියෙනවා. කොන්ත්‍රාත්කරුවන් ඉදිරියට නිම කිරීමට ඇති වැඩි ප්‍රමාණය ඔවුන්ගේ මූල දුෂ්කතාව පිළිබඳව අදාන යොමුකට සකස් කරන ලද ප්‍රමුඛතා ලේඛන මහා භාණ්ඩාගාරය වෙත ඇතැති බිල් ලෙස ඉදිරිපත් කර ඇති අතර මුදල් ලැබෙන ආකාරය අනුව දැන්ටමත් ගෙවීම් සිදු කරනු ලැබේ. මෙතෙන්දී විපක්ෂ නායකතුමා උත්සාහ කරා මේක දේශපාලන බලපෑම් මත ගෙවනවායි කියලා. මම විශේෂයෙන්ම වගකීමෙන් කියනවා, මගේ අමාත්‍යාංශය හරහා මේ කටයුතු කරන්නේ අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ගණන් මූල්‍ය නිලධාරිත් එක්ක සම්බන්ධ වෙලා ඒ අය කරන කටයුතු ඉදිරියට ඒ අයට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න උවමනා නම් ඒ වගේ දේවල් ගැන සලකලා ඒ නිර්ණායක සලකලා තමයි මේ ගෙවීම් කරන්න කරන්නේ. ඒකට කිසිම දේශපාලන මැදිහත් වීමක් නැහැ. අපි ඒ සම්බන්ධව මැදිහත් වෙන්නේ නැහැ කරු කතානායකතුමනි. තුන්වෙනි එකට උත්තරය රටේ සංවර්ධන ව්‍යාපෘති ආණ්ඩුව සමග වෙනස් වීම නොසුදු බව අපද කෙක වෙන කාරණයක්. ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් හා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව පිළිගන්නා අතරේ සායමකට පත් නොවී අප විසින් කළ හැකි තවත් ක්‍රමවේද සඳහා අප අමාත්‍යාංශය කටයුතු කරමින් පවතින බව සතුටින් දන්වමි. මෙහිදී මෙම ව්‍යාපෘති අතරමඟ නවතා දැමීමේදී පොදු ජනතාවට කොන්ත්‍රාත්කරුවන්ට සහ සේවාදායකයන්ට සිදුවන අසාධාරණ නිශ්චිත වශයෙන් අවසන් කිරීමට නම් කොන්ත්‍රාත් දිවිසුම සවිමත් කිරීම සහ ඒවායින් පැනගෙන ආරවුල් කඩිනමින් විසිනීමට අවශ්‍ය ක්‍රමවේද බලගැන්වීම සහ යාවත් කිල්ලින් කිරීම අප විසින් වටාගෙන ඇත. ඒ සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත සවිමත් කිරීම අප විසින් දැනටමත් අවසන් කරමින් පවතින අතර තීරකකරණය සමතකරණය හා සංහිඳියාව යන කටයුතු සඳහා වන ගැස පත්‍රිකා සහ ප්‍රාශ්‍රකරුවන් සමග ක්‍රියාකර ඇති අතර එම කටයුතු ලබන වසරේ මුල් භාගයේ නිම කිරීමට නියමිතයි. කරු කතානායකතුමනි, අපි කෙටුම්පත් හදලා තියෙනවා. මේක ශක්තිමත් කරන්න ඕනි, නැත්නම් මේකේ දුර්වලතා නිසා යම් යම් අපහසුතාවයකට පත් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 2023 මුල් කාර්තුව ඇතුළත ඒක කැබිනට් අනුමැතිය ලබාගෙන මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ සඳහා අනුමැතියක් ලබා ගන්න. මේදී මෙම ආරවුල් නිරවුල් කිරීම සවිමත් කිරීමේදී අපගේ අභිප්‍රාය වන්නේ මිල අධික බෙරුම් බේදුම්කරණයක් සඳහා ඉදිකිරීම් කර්මාන්තය යොමු නොකොට ඊට පෙර පාර්ශ්වකරුවන් එකගවන ක්‍රමවේදයකට නීතියට අදාළව යොමු කිරීමයි. එනම් දැන්ටමත් ඉදිකිරීම් පනතේ අඩංගු තීරකකරණය ක්‍රියාවලිය සවිබල ගැනීම. ඒ සඳහා අප අමාත්‍යංශයේ ඉතා විධිමත් පෙර දැක්මින් කටයුතු කරන බව කිය මතක් කරන්න ඕනේ. ප්‍රශ්නය 7 පිළිතුර රජයේ තීරණ අනුව රාජ්‍ය සංවර්ධනය ව්‍යාපෘති මන්දගාමී සිදු කරන අප රටේ දැන්ට පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම කරුණ අප සියල්ලම හොඳින් වටාගෙන මෙම ප්‍රශ්නයට පිළිතුරු වටා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. මෙම ව්‍යාකෘතිය මෙම රජයෙන් සිදු කරන අවම ව්‍යාකෘති ප්‍රමාණය ඉත ඉහළ ප්‍රමිතියෙන් සිදු කර ගැනීම නාස්ති අවම කර ගැනීම අප අමාත්‍යංශ පෙරදරි කරගත් ප්‍රධාන කාරණයයි. ඒ සඳහා අප අමාත්‍යංශ යටතේ ඇති සීදා ආයතනයේ ඉදිකිරීම් ශිල්පීන්ගේ නිපුණතාවය ප්‍රමිතිකරණය හා නිර්මිතයන්ගේ ගුණාත්මක බව ඉහළ දැමීම උදෙසා සුදුසු ශිල්පීන් තෝරා ගැනීම දැන්ට පවතින ඉදිකිරීම් කර්මාන්තය සංවර්ධන පනත බල ගන්නවා. එහි අන්තර්ගත ඒත් මෙතෙක් කල් තමා වී තිබුණු ඉදිකිරීම් ශිල්පීන් හා නිපුණ ඉදිකිරීම් ශිල්පීන් වර්ග කිරීම මීට සති කීපයකට පෙර අපි සිදු කරා. මෙම වර්ගීකරණය රැකියාම අහිමි වන ශිල්පීන්ට ජීවනෝපාය සවිමත් කිරීම සඳහා අගේ එකතු කිරීමක් සිදුවෙමින් පවතින සීමිත නිර්මිතයන්ද වැඩි අගේ එකතු වීමකින් නිමා වනු ඇත. මෙම වර්ගීකරණයේදී ඉදිකිරීම් කර්මාන්තයේ නියලුන්ගේ කුසලතා විශේෂ අගීමට ලක් කරන බැවින් ශ්‍රේෂ්ඨයේ රැකියාවල් නියුති සේවකයන් තම හැකියාවන් උත්විද්ධනය කරගැනීම නිසකයෙන්ම සිදුවන අතර ඔවුන්ට ලාංකීය ශ්‍රේෂ්ඨය හා විදේශගතවීමේ හැකියාව පාර්ශ්වයෙන් ලබාගත හැකි වනු ඇති. බැවින් එකත්කින් මහජනදාවට රජ්‍ය නිධිකරණ නිර්මිත ඉහළ ප්‍රමිතියන් නාස්ති අවම කිරීම සිදු කරන අතර ලාංකීය ශ්‍රම බලකාය නැවතත් සවිබල් ගන්නු ඇත. මෙම ශිල්පීන් හැඳුනුපත් නිකුත් කිරීම නොවැම්බර් 10 දින දියත් කිරීමෙන් මෙම ප්‍රතිලාභ ලබා ගැනීම දැන්ටමත් ආරම්භ කර ඇත. මෙම පියවර සඳහා ක්‍රමවේද සකස් කිරීම ආයතන හඳුනා ගැනීම ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් දියත් කිරීම සඳහා ඉදිරි මස තුළ අවසන් කටයුතු ගැස පත්‍ර නිකුත් කිරීමට නියමිතය. කරු කතානායකතුමනි, අපි මේ වෙනකොට විදේශ රටවල් සමග සාකච්ඡා කරලා ඒ රටවල් වලට අපේ සේවකයන් බදවා ගැනීමට අවශ්‍ය කරන ප්‍රමිතිය පිළිබඳව ඒක එක රටවල් වෙනස් ආකාරයට කරනවා. ඒ සඳහා අපි සීදායතනය මේකට මැදිහත් වීම කරලා තියෙනවා. මම හිතන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය පුහුණු නිපුණතා එකට සම්බන්ධ කරගෙන ඒකට ගැළපෙන සිලබස් එකක් හදලා අපි ඒ අයට පේපර් ක්වොලිෆිකේෂන් දෙන්න ඕනේ. එහෙම දෙන ක්‍රමවේදයක් අපේ නැහැ. ඒ රටවල් වලට ගැළපෙන පද්ධතිය නිසා ඒ සම්බන්ධව අපි අවධානය යොමු කරලා කටයුතු කරලා තියෙනවා. ප්‍රශ්නයට පිළිතුර, මෙම විදේශ රටවල ඉදිකිරීම් ශේෂ්‍ය රැකියාව අවස්ථා සඳහා ට්‍රේඩ් සර්ටිෆිකේට් යන වචනය භාවිත කර ඇති නමුත් මෙහිදී අප රටේ ඉදිකිරීම් කර්මාන්තයේ සංවර්ධන පනිතේ භාවිතාවනීය නිපුණ ඉදිකිරීම් කරුවන් නියමිත ආකාරයේ ලියාපදිංචි කරන හඳුනුම්පත් ලබා දීමයි. මෙහිදී ට්‍රේඩ් සර්ටිෆිකේට් යන්න හැඳුනුම්පත්යේ අන්තර්ගත වෙන්නේ අපේ නියාමන අධිකාරිය වන සීද ආයතනයෙන් දැඩිව නියාමනය වන ස්කිල් ටෙස්ට් සහ ඒක සමගාමීව සීද ආයතනය විසින් නිකුත් කරන සාමාන්‍ය සාහිත්‍යකය සහ කුසලතා සාහිත්‍යකය සර්ටිෆිකේට් මෙරිට් සර්ටිෆිකේට් 2. මේ සඳහන් කර ඇති ට්‍රේඩ් සර්ටිෆිකේට් යන්නට වඩා ඉහළ පිළිගැනීමක් ඇති ප්‍රමිතියකින් යුතු ක්‍රමවේදයකට අප අමාත්‍යාංශ දැනටමත් කටයුතු කරමින් සිටී. 6. පිළිතුර දැනට පවතින ආර්ථික තත්ත්වය යටතේ වාර්ෂික ඉදිරිපත් වන පුහුණුකරුවන්ට ඉහළ ප්‍රමිතියනුත් පුහුණුවක් ලබා දීම පෙරදරි කරගෙන අප අමාත්‍යාංශයට යටතේ පවතින නියාමන අධිකාරිය විසින් දැනටමත් පුහුණු විධිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කර යාවත්කාලීන කරමින් පවතින අතර ඒ සඳහා ආදර්ශ පුහුණු මධ්‍යස්ථාන වෙනුවෙන් ගල්කුළුම ඕටිසි ආයතනය බත්තරමුල්ල CHPB හා බත්තරමුල්ල පළවත්තේ පිහිටි සිට්‍රක් ආයතන පෙළගස්වා ප්‍රායෝගික පුහුණු සහ පුහුණුව පරීක්ෂාව සඳහා කටයුතු විධිමත් කිරීම අවසන් වීමෙන් පවතී. තවද අන්තර්ජාලික තලයට සුදුසු ආකාරයට යාන්ත්‍ර ක්‍රියාකරුවන් සහ නව පාඨමාලාවන්ද සකස් කර ඒවා අන්තර්ජාලයේ ප්‍රදර්ශනය කර ආදර්ශමත් පුහුණු ක්‍රමවේද පුහුණුව ලැබීමට බලාපොරොත්තු වන්නාට මග පෙන්වීම සඳහා දැනටමත් කටයුතු කරමින් පවතිනවා. ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමා කිව්වා වගේ මේ ඉදිකිරීම් ශේෂ්‍යය තුලත් මේ කරන හැම දෙයකටම රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනි. අත් දැන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා වර්තමාන ජනාධිපතිතුමා කටයුතු කරමින් ඉන්නවා. ඒ සඳහා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාවක් ස්ථාපිත කරලා තියෙනවා. ජාතික සභාව යටතේ කමිටු දෙකක් හදලා තියෙනවා. ඒ එක කමිටුවක සභාපති ධූරය දරන්නේ පාටලි චම්පික රණවක ඇමැතිතුමා. අනෙක් කමිටුවේ සභාපති ධූරය දරන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා. ඒ අයත් එක්ක මේ ප්‍රතිපත්ති සකස් කරලා ක්‍රියාත්මක කිරීම මම හිතන්නේ රටේ අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා ඉතිහාසයේ ඔබතුමා කිව්වා හරි, ආණ්ඩු වෙනස් වෙනකොට ආණ්ඩු ඒ ව්‍යාකෘති නවත්තනවා. අර පාටලි චම්පික ඇමැතිතුමා ඉදිරිපත් කරපු ඒක ඒ අර මොකද ට්‍රේන් එක අර අධිවේගී දුම්රිය අත්‍යක නවත්තන්න පව් එලාතියක නවත්තන්න පෞගිය කාලේ කටයුතු කරා. ඊට ඉස්සෙල්ලා පෝට් සිටි එක නවත්තලා විශාල මුදලක් අපිට ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම එදා මහින්දෝද පාසල් වල කරපු දේවල්. ඔව් මම මේ කවුරුවක්වත් ජනාධිපතිතුමා නෙමෙයි, මම ඒකයි කිව්වේ. ඔබතුමාත් ඔබතුමාගේ පියත් අවුරුදු ගාන මේ පාර්ලිමේන්තුවේ, අපි මේ අවුරුදු 9යි තාම ඇවිල්ලා. ඔබතුමාලා හිටියන්නේ මේක ඇතුලේ. මං කියන්නේ එතකොට හදන්න තිබ්බනේ ඔබතුමාලගේ ජාතික ආණ්ඩුවක් හිටියන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ නායකත්වයට. ඔබතුමානේ හොඳම සුවිචිත ගෝලයා. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැන්නානේ. ඔබතුමාගේ හැම හොඳ දේවල් වලට අපි උදව් කරනවා. ඔබතුමා විනාඩි පාර ගත්තේ නේ, මම ඔබතුමාට විනාඩි 20ක් ගත්තා ආරාධනා කරා පාර ගන්න කියලා. එදා මං හිතන්නේ මහින්ද අපරිවිරාමතුමා පිළිගන්නවා. එදා මයිටිපාල් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ එන්න කිව්වෙත් නෑ අර ආරක්ෂක කමිටුවට. හැබැයි ඔබතුමා හැමදේම ගෙන්නුවා. එතකොට හරි මෙව යෝජනා කරන්න තිබ්බ දේවල් ඉතින් දැන් අදේවා කරනවා නම් ඔබතුමා කියන්නේ තේ දේ කරන්න, ඒ දේ කරනවා නම් ඒකට උදව් කර යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. බොහොම කිසි කතාවකට
කාලය ගැන හිතලා කටයුතු කරන්න බොහොම හොඳයි. ඔව් මොකද ඔබතුමා කාලය ගැන හිතලා කටයුතු කරන්නේ.
තරු කථානායකතුමනි, මේ ජාතික උරුමයක් තියෙන ස්ථානයක් අපේ දිඹුලාගල රජමහා විහාරස්ථානයේ විදුලිය විසන්ධිගත කරලා තියෙනවා ගරු කථානායකතුමනි. ඊයේ රෑ ඇවිල්ලා මේ මෙම විහාරස්ථානයේ නිවාසික ස්වාමින් වහන්සේලා 98 දෙනෙකුත්, ඒ වගේම පිරිවෙන්වාසී අධ්‍යාපනය ලැබනවා ස්වාමින් වහන්සේලා 100 නමක් 1986 දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙම විහාරස්ථානයේ පූජා භූමියක් ලෙස පාර්ලිමේන්තුවෙන් විශේෂ ගැසට් එකකින් නිදහස් කළ තියෙනවා. ඒ වගේම වත්මන් අගමැතිතුමත් මෙය පූජා භූමියක් ඉදිරියේ නිදහස් කළ තියෙනවා. මීට සති කිහිපයකට පෙර දිමුලාගල නායක හාමුදුරුවෝ මේ පාර්ලිමේන්තුවට වැඩම කළ ජනාධිපතිතුමත් අගමැතිතුමත් හම්බෙලා මෙම සම්බන්ධව සාකච්ඡා කරා. මමත් ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණා කරගතා නැගතුමනි. ජනාධිපතිතුමා පොරොන්දු වුණා විදුලිය විසන්ධි කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියනවා ගරු කථානායකතුමනි, අගමැතිතුමත් ඉඳලා ගියා, එතුමා මම හිතන්නේ කාර්යාලය ඇති, මේ සම්බන්ධව ගරු කථානායකතුමනි විදුලිය නැවත ලබා දෙන්න කටයුතු කරන්න. මොකද වන අලින්ගෙන් විශාල තර්ජනයක් තියෙන ස්ථානයක් මේ ස්ථානය ගරු කථානායකතුමනි.
හරි, බොහොම ස්තුතියි අමාත්‍යාංශ නිවේදන. කාලය විපක්ෂණයි
වැඩගත් කාරණාව මම මේ කියන්න හදන්නේ. දැන් ඊයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකේ චිරන්ත අමරසිංහ කියලා, එයා බොහොම බයෙන් වීඩියෝ එකක් දැපලා තියෙනවා, එයාව මිනිස්සු මරන්න එනවයි කියලා. ඒක එක පැත්තක්. තවත් පැත්තකින් අපිට ආරංචි වෙනවා පාස්කු ප්‍රහාරයේ චූදිතෙක් වෙලා ඉන්න පුද්ගලෙක්ව මරලා දමනවා. මං අහන්නේ ගරු කතානායකතුමනි, මොකද්ද මේ රටේ වෙන්නේ? දැන් මේ අවනීතිය නේද? නීතියක් නැහැ. එතකොට මේ පාස්කු ප්‍රහාරයේ චූදිතෙක් එහෙම මහරා දැමීම තුළ බොහොම සැක කටයුතු තත්ත්වයක් නිර්මාණය වෙනවා. මං ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් කරුණා කරලා අපේ සභානායකතුමා කරුණා කරලා අර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහත්මයාගේ ඒ ප්‍රශ්නය, ඒ වගේම අර පාස්කු ප්‍රහාරයේ චූදිතෙක් මරා දැමීම, ඒවා පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්න. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ ප්‍රශ්නේ? මොකද්ද මේ ගැටලුව කියන එක ගැන විග්‍රහයක් කරන්න.
නැගතුමනි, අපේ රටේ ඉතිහාසය ඉඳලා ගන්නවා විවිධ අවස්ථාලු විවිධ දේවල් වෙලා තියෙනවා. දැන් අද අපි දකින්නේ මේ මේ තියෙන තත්ත්වය තුළ යම් ආකාරයක අරගලයක්, ආර්ථික ප්‍රශ්නයක්, සමාජ ප්‍රශ්නයක්, දේශපාලන ප්‍රශ්නයක් ඇවිල්ලා පහුගිය ජූලයි අගෝස්තු ඉඳලා දැන් මේ යන තත්ත්වයක් තියෙනවා. හැබැයි මේක මේ සංවිධානාත්මක කරුණ කරනවද කියන එක අපි දන්නේ නැහැ. මේක සම්පූර්ණ පොලිස්පතිතුමා සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ ඝාතන පිළිබඳ සොයන්න ඕනේ. ඒක තමයි අපරාධ නීතියේ ස්වභාවය. එහෙම කළහම පස්සේ තමයි ඒක උසාවියට වාර්තා කළා, බී වාර්තාවකින් ඉදිරිපත් කළා, වැඩිදුර අවශ්‍ය නම් විශේෂඥ සාක්ෂි අරගෙන ඒ විදිහට තමයි නඩුවක් ගොනු වෙලා යන්නේ. ඉතින් අපිට ඒ ගැන සොයා බලන්නයි කියන්න පුළුවන්. නමුත් ඒ ගැන මතයක් පාර්ලිමේන්තුවේ මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න බෑ, because it is under investigation. So
සමහර අමාත්‍යංශ නිවේදන
ඒක තමයි ඒ ගැන කියන්න තියෙන්නේ. මම ඒක අවධානය යොමු කරන්න.